ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධවන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
තවත් සතියකින් පස්සේ අපි හිමනම් සඳුද දවසේ අද දවසේ මේ කෙවිලගිය සතියේදී ශ්‍රී ලංකාව තුළ සිදුවුණු උණුසුම් දේශපාලනික කාරණා පිළිබඳව කතා බහ කරන්නට සූදානම් සතියේ දේශපාලනික පුවත් විග්‍රහයෙන්. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් චුටතියවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලුක්ෂේ.
රංජන් සහ හඬපට මේක තමයි උණුසුම මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ. දවසින් දවස අලුත් අලුත් හඬපට ඒම තුළින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා තමන් සිදු කරපු දුරකථන සංවාදවල හඬපට පිළිබඳව වන සමාජීය කතිකාවත් දේශපාලනික කතිකාවත් එන්න එන්නම උණුසුම් වන හැඩක් තමයි අපිට පෙනියන්නේ. දැන් මේකේ තියෙන කාරණාව තමයි මනෝජ් අපි දකින විවිධ හඬපට එළියට එනවා. දේශපාලනික කාරණාවලට අදාළ දේවල්, පෞද්ගලික කාරණාවලට අදාළ දේවල්, ශ්‍රී ලංකාවේ නීති ශාස්ත්‍රයට අදාළ දේවල්, මේ වගේ නොයෙකුත් කාරණා. මේක කොතනින් කෙලවර වෙයිද කියන ප්‍රශ්නේ තමයි ඇත්තටම බොහෝ දෙනෙකුට නැගෙන ප්‍රශ්නය. මේ සම්බන්ධව යම් කිසි නියාමනයක් තියෙනවද, පරීක්ෂණයක් සිද්ධ වෙනවද, මේ සම්බන්ධව යම් නීති අනුකූල පැත්තක් තියෙනවද? මොකද යම් කිසි කෙනෙකුගේ පෞද්ගලිකත්වය මේ ආකාරයෙන් ප්‍රසිද්ධ මාධ්‍යයට හෝ සමාජ මාධ්‍යයට දැමීමේ නීති අනුකූල බලයක් තියෙනවද? මේ වගේ ප්‍රශ්න පිළිබඳව ගත්තොතින් අපි බලමු ශ්‍රී ලංකාව තුළ මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාදාම පිළිබඳව. මුලින්ම මා කැමති අද සාකච්ඡාව එතනින් පටන් ගන්න මනෝජ්.
පොදිලුක්ෂි, මේකේ කෙලවර සමහර විට තිබෙනවා කියන හඬපට 120,000කට අධික සංඛ්‍යාවම සමාජගත කරලා ඉවර වෙයිද කියන කෙනෙක්ටකම් යන්න පුළුවන් අපිට දැනෙන විදිහට. ඒකට හේතුව තමයි මේ අපරංගුවට පත් හඬපට අතර එහෙම ප්‍රතිගත කරන ලද දුරකථන සංවාද 120,000කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා කියලා සඳහන් වෙනවා. කොමුණත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. පරීක්ෂණ සිද්ධ කරන්නේ කොළඹ අපරාධ කොට්ටාසය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරත් අතර සිදුවන කියන දුරකථන සංවාද සම්බන්ධයෙන්ුත් යම් කතාබහක් ඇති වෙලා තිබුණා. ඒ අනුව පසුගිය සතියේ මේ දේවල් පදනම් කරගෙන ජාතික පොලිස් කොමිසම ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීමක් සිද්ධ වුණා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වලා සතිය දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන්න කියලා වැඩ බලන පොලිස් ප්‍රතිවරයාට ජාතික පොලිස් කොමිසම නියෝග කරලා තියෙනවා. ඒ අනුව ඔහුගේ ගුවන් ගමන් තහනම් කරලා තිබෙනවා. දැන් මේ හඬපට නිකුත් වුණාට පස්සේ අපි දැක්කා පෞගේ සතියේ පෞගේ ඉරිද දිනේ මේ වැටලීම් සිද්ධ කරා. ඒදී හඬපට අත්අඩංගුවට ගත්තා, පොලිස් බහරයට ගත්තා. නමුත් මේවා සමාජගත උපුමේ කොහොමද කියලා ආයෙමත් ප්‍රශ්නයක් තිබෙනවා. කොහොමුණත් පොලිසිය කියන්නේ මේ හඬපට සමාජගත වෙලා තිබෙන්නේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේම ළඟ හිටපු කෙනෙකු ත්‍රිරෝද රථයක දමා ගිහිල්ලා තියෙද්දී මිරිහාන පොලිස් ස්ථානයෙන් ලද හරයකට මේවා බාර දීලා ඊට පස්සේ ඒව තමයි මේ සමාජගත වෙලා කෙනෙන් නිදහස් වෙන්නේ. එහෙම නැතුව පොලිසිය ඒ හඬපට සමාජයට දීමක් සමාජගත කිරීමක් සිද්ධ වුණේ නැහැ කියලා පොලිසිය යම් පැහැදිලි කිරීමකුත් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මේ අත්අඩංගුවට පත් වෙච්ච අවස්ථාවේ පොලිසිය ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස් ප්‍රතිවරයා නියෝගයක් ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා වාර්තාවක් ලබා දෙන්න කියලා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්න ගිය අවස්ථාවේදී පොලිසිය නිසි ක්‍රමවේද ඔස්සේ කටයුතු කරාද කියන කාරණය ගැන තමයි වැඩ බලන පොලිස් ප්‍රතිවරයා නියෝගයක් ලබා දීලා තියෙන්නේ පරීක්ෂණ සිද්ධ කරන්න කියලා. දැන් මේ අවස්ථාවේ අපි දැක්කා ෆේස්බුක් ලයිව් එකක් එහෙම කරලා තිබුණා. ඒකෙදිත් සටහන් වෙලා තිබුණා මේ ස්ථානයට ආපු ප්‍රධාන පොලිස් නිලධාරියෙකු රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිප වැළඳ ගන්න ආකාරයක් සටහන් වෙලා තිබෙනවා. ඉතින් මේ කරුණුත් එක්ක බැලුවට පස්සේ නිසි ක්‍රමවේද මේ අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කරලා තියෙනවාද කියලා පරීක්ෂණයක් කරන්න කියලා වැඩ බලන පොලිස් ප්‍රතිවරයා නියෝග කරලා තියෙනවා. පළලු සටහන් කරා වගේ මේ පොලිසිය අත්අඩංගුවට ගත්තු නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත බාර දීලා තියෙනවා. අත්අඩංගුවට ගත්තු නඩු භාණ්ඩ අතර බලපත්‍රාලුක් නොකරපු මිලිමීටර 9 වර්ගයේ ජිනියවියක් තියෙනවා. ඒ සඳහා පාවිච්චි කරපු උණ්ඩ 127ක් තිබෙනවා. ඊට එක්කම ජිනියවි බහල් වල කොපුවක්, ලැප්ටොප් පරිගණක දෙකක්, දුරට පැටි පහක්, බාහිර දුරට පැටි හතරක්, DVD 164ක්, ජංගම දුරකථනයක්, වසින් තාජුදීන් ඝාතනය පිළිබඳ විස්තරයක් තුලත් ලිපිගොනු දෙකක්. මේ සියලු දේවල් දැන් රාජ්‍ය රස පරීක්ෂකවරයාට ලබා දීලා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් ඒ ගැන ඉදිරියේදී පරීක්ෂණ කවුරුටත් සිද්ධ කරන්න නියමිතව තියෙන ඒ වගේම දැන් මේ අත්අඩංගුවට ගත්ත අවස්ථාවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ වම් මාපට ඇඟිලි සලකුණත් එක්ක මුද්‍රා තියලා තමයි පොලිසිය අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒ මුද්‍රාව ගැන සඳහන් කරේ මොකද මේ සීඩීම තමයි සමාජගත වුණේ කියලා යම් චෝදනාවක් තිබෙනවා. ඉතින් ඒ හින්දා අවශ්‍ය අවස්ථාවකදී මුද්‍රාව තිබෙනවාද කියලා හොයා බලන්න පුළුවන්. එතකොට තහවුරු කරගන්න පුළුවන් පොලිසිය අතින් මේවා මේ සමාජගත වුණාද කියන කාරණය. දැන් දිල්රුක්ෂි මේ හදිසියේ මේ පොලිසිය මේ වැටලීම සිද්ධ කරේ ඇයි, අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ ඇයි කියලා සමාජයේ කසුකුසුවක් තියෙනවානේ. ඒකටත් පොලිසිය පැත්තෙන් උත්තරයක් ලැබිලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ ගිනිඅවියක් භාවිත කරලා පුහුණු වීමක්, ඒ කියන්නේ අවිපුහුණු වීමක් කරපු බවට මෙහෙම අවිපුහුණුව ලැබුවේ එවකට මන්ත්‍රීවරයෙක්ව හිටපු මහින්දානන්දුමගේ ඝාතනය කරන්න බවටත් මේ සංවාදවලින් සාධාරණ සැකයක් ඇති වුණා. ඒ හින්දායි අධිකරණ බලතුලක් අරගෙන මන්ත්‍රීවරයාගේ නිවස සෝදිසි කළේ කියලා පොලිසියත් සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් වන හඬපටය සමාජගත වෙලක් තිබුණා. එහි අම්මාකාරයකින් මේක ඇත්තට කියපු කාරණයක්ද විහිළුවට සඳහන් කරපු කාරණයක්ද කියලා සැක හිතන්න තරම් කරුණු තිබෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරයි ඔහු අග්‍රාමාත්‍ය රළු වික්‍රමසිංහ මහත්මයා කතා කරපු වෙලාවේ ඉනා වෙලා තමයි ඒක ඒ උත්තරේ දෙන්නේ. ඒ දිනවල රංජන රාමනායක මන්ත්‍රීවරයා සමඟ අන්දරුතුමගේ මන්ත්‍රීවරයා සමඟ පැවතිච්ච වාද විවාද එමත් පිළිබඳව අපිට මතක් වෙනවා. මේ කාරණේදී දැන් මේක පාර්ලිමේන්තුවටත් ආවා. මේක ටිකක් සීරියස් විදිහට, ඒ කියන්නේ යම් බරක් තියෙන විදිහට මහින්දානන්ද අලුත්කමගේ වර්තමාන රාජ්‍යමන්ත්‍රීවරයා මේක පාර්ලිමේන්තුවේදී සඳහන් කරලා ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඒකට රනිල් වික්‍රමසිංහ හිටපු අමාත්‍යවරයා උත්තර දුන්නා තමන් එහෙම ඝාතන කුමන්ත්‍රණ කරන්න තමන් කුමන්ත්‍රණ කාර්යයක් නෙමෙයි කියලා. ඉතින් එහෙම පැත්තකුත් ඒ කතාවේ තියෙනවා. කොමුණක් දැන් මේ හඬපට නිකුත් වීමත් එක්ක දිරුක්ෂි අපි දැක්කා පොලිසිය ඇතැම් නිලධාරීන්, අධිකරණයේ ඇතැම් නිලධාරීන් නීතිය පිළිබඳ සැක මේ පිළිබඳව ඇති වෙලා තියෙනවා. ඉතින් අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව මේ සමාජයේ වර්ධනය විදිහට තියෙන සැකය දුරු කරන්න වහම පීවර ගන්න කියලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ අනුව අගමිනිස්රුවරයාගෙන් තමයි මේ ඉල්ලීම කරන්නේ. නීතිඥ සංගමයේ සභාපතිවරයා විදිහට කාලින් ඉන්ද්‍රජිත් මහත්මයා තමයි අගමිනිස්රුවරයාගෙන් මේ ඉල්ලීම සිද්ධ කරලා තියෙන්නේ. නීති ආධිපත්‍යයට ගරු කරන ඕනෑම සමාජයක අධිකරණය ගැන තියෙන මහජන විශ්වාසයේ තීරණාත්මකයි. ඒ කියන්නේ අධිකරණයේ විධායකයේ හරි ව්‍යවස්ථාදායකයේ මැදිහත් වීම වලින් තොර වෙන්න ඕන කියලා නීතිඥ සංගමය පෙන්වා දීලා තිනවා. ඒ හින්දා මේ විනිසුරුවරුන් අධිකරණ නිලධාරීන්ගේ පැවැත්ම පිළිබඳ ඉහළ ප්‍රමිතියකුත් තියෙන්න ඕනේ. ඒ හින්දා මේ සිද්ධ වෙන තත්ත්ව පිළිබඳව වහම පරීක්ෂණයක් සිදු කරන්න කියලා තියෙනවා. අපි දැක්කා දැන් පෙරේද දිනේ වාසුදේව නායකකාර මන්ත්‍රීවරයා මේ ගැන අදහස් දක්වලා තිබුණා. පොලිසිය මේ දේවල් වලට වැඩිහත් වෙලා තියෙනවා නම් පොලිසිය නිලධාරීන් පෙරේව ක්‍රියාත්මක කරන පරිපාටියක් තිබෙනවා. නමුත් අධිකරණය සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම්, විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන අගවිනිසුරුවරයා ඒ අදාළ කරන අගවිනිසුරුවරයාට බාර දීලා තියෙනවා. බදයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එහෙම අත්අඩංගුවට ගැනීමක් හෝ වැනි ක්‍රියාවලියකට යනවා නම් සමහර විට සමහර ස්ථානවල අලුත් නීති ගෙන එන්නත් සිද්ධ වෙයි වැනි අදහසක් වාස්තු නායකර රාජ්‍ය මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා. කොහොමුණ අපිට දැන් අලුතෙන්ම වාර්තා වෙන කාරණේ තමයි ලබන දහස්පතින්ද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත පරිදි රංජන රාමනායක මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වයේ අත්ිටුවල මේ සම්බන්ධයෙන් යම් ආකාරයක පරීක්ෂණයක් සිදු කරන්න නියමිතයි කියලා තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඒක බොහෝ විට ලබන දහස්පතින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස් වුණාම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවෙන් පස්සේ බඳුරු ගුණවර්ධන කැබිනට් ප්‍රකාශකවරයාට සඳහන් කරලා තිබුණා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාඩ සභාව පත් කරන්න තමන් හදිසි වෙන්නේ නැහැ කියලා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට බඳුරු ගුණවර්ධන මැතිතුමා මේ සම්බන්ධයෙන් යම් අදහසක් පහුගිය කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කරලා තිබුණා.
ඇයි මේ හදිසි වෙන්නේ නැහැ කියන කාරණාවේ අර්ථය මොකක්ද මනෝජ්?
ඔව්, ඒක තවමත් අපිට පේන විදිහට සමාජයේ මේක රස විඳින්න ඉන්නවා කියලා තමයි අපිට තේරෙන්නේ. දවසින් දවස හඬපට නිකුත් වෙනවා. ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ අනාවරණය කරන්න පුළුවන් කාරණා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙනවා. ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ අනාවරණය කරන්න බැරි කාරණා සමාජ මාධ්‍ය ඔස්සේ ගෝමාරු වෙමින් තිබෙනවා. මේක පොඩි සමාජයේ රස විඳින තත්ත්වයක් තමයි තිබෙන්නේ. දැන් එක්තරා විදිහකින් බැලුවට පස්සේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා තොරතුරු විමසන කාරණා තමයි සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් විපක්ෂයේ කණ්ඩායමක් කියන්නේ දේශපාලනඥයෙක් විදිහට තොරතුරු විමසන්න අයිතියක් තිබෙනවා කියන කාරණය සඳහන් කරනවා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය වෙලාවකදී ඇතැම් ඇමතිවරුනුත් එහෙම තොරතුරු විමසලා තියෙනවා කියලා ඔවුන්ගේ පාර්ශවයනුත් කියනවා. ඉතින් දැන් තොරතුරු විමසීමට වඩා තොරතුරු දීමේ ප්‍රශ්නේ නිලධාරීන්ගේ පැත්තෙන් මතුවෙන ආකාරයක් තමයි තේරෙන්න තියෙන්නේ. ඒ හින්දා වෙන්නත් ඕනේ තවම තීරණ ගන්න සූදානමක් නැහැ, තීරීම් කාර්යසභාවක් පත් කරන්න සූදානමක් නැහැ කියලා ආණ්ඩුව පැත්තෙනුත් සඳහන් කරන්නේ.
පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරයේදීත් මේ පිළිබඳව විශාල වශයෙන් සාකච්ඡාවට ලක් වුණා.
මන්ත්‍රීතුමනි, මේ දවස්වල රඟ දැක්වෙන අලුත් චිත්‍රපටයක්. ඒ බයිස්කෝප් එකේ ප්‍රධාන නළුව රංජන් රාමනායක. චිත්‍රපටයේ නම හඬපට එළියට. ඒ හඬපට එළියට එනකොට සලුපට අහසට යන්න පටන් ගන්නවා. තමුන්වංශලා යහපාලනය කියලා ඇවිල්ලා මේ රටේ නීතිය අවභාවිතා කළේ කොහොමද කියලා ඒකින් එක සාක්ෂි සහිතව එළිදරව් වෙනවා. දැනට ඇවිල්ලා තියෙනවා පද්මිනී රණවක, ශානි අබේසේකර, ගිහාන් පිලපිටිය, පියුමි හංසමාලි, නාමල්ල හිරේදන්න, ජොනිව හිරේදන්න, ගම්බම්බිරට අප දෙන්න එපා. කවුද කියන්නේ? පොලිස්පති රංජන් රාමනායක. අනේ අර කවුද පද්මිනී රණවක මැතිණිය උසස් වීමක් ගන්න බබෙක් වගේ කියන්නේ. විනිශ්චකාරවරු මරණ දඬුවම් දෙන්නේ උසස් වීම බලාගෙන නම්. ඒ අතර රංජන් රාමනායක කියනවා, "ඒ මැඩම් මට මීට කලින් ලොකු උදව්වක් කරලා තිනවල. මොකක්ද උදව්ව? ගංගොඩවිල උසාවියේ එක්තරා තරුණියක් ඇයට බලහත්කාරකම් කරයි කියලා දැම්ම නඩුවක්. ඒ නඩුව විභාග කළේ කවුරුවත් නෙවෙයි පද්මිනී රණවක. ලැජ්ජ නැද්ද? මහලොකු පුම්බගෙන ඉන්නව ඇඟවල්. ගෝත්‍රවාදී අවලස්සන සත්තු තමයි ඔළුව ඇතුලේ ඉන්නේ."
අමාත්‍ය විමල් වීරවංශ ආකාරයෙන් තර්ක කරද්දී ආණ්ඩු පක්ෂය පැත්තෙන්ම ක්‍රීඩා අමාත්‍ය ඩලස් අල්හා පෙරුමත් ඒ සම්බන්ධව යම් කිසි තර්කණයක් ගෙනාවා. මේක මේ විශ්වසනීයත්වයේ සම්බන්ධ ප්‍රශ්නයක් දක්වා දුරදිග ගිහිල්ලා තියෙනවා කියලා.
මේක දුරකතන හඬ සංවාද පටියක් විතරක් නෙමෙයි, ඉන් ඔබට ගියපු ශීලාචාරකම පිළිබඳ ප්‍රශ්නයක්. අද අග්‍ර විනිශ්චයකාරතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සේවා කොමිසම අපේ බල කළ කියා හිටිනවා මේ සම්බන්ධයෙන් තවත් ප්‍රමාද කළ යුතු නැහැ. අධිකරණ ගැන යම් විශ්වාසයක් තිබුණා. හැබැයි පහුගිය පැය 72 ඇතුලේ මෙරට අධිකරණයේ පිළිබඳ විශ්වාසය ඉතාම දරුණු විදිහට පළුදු වෙලා තියෙනවා. නමුත් අපි එකතු වෙන්නට ඕන අධිකරණයේ පිළිබඳ තියෙන විශ්වාසය නැවත ස්ථාපිත කරන්න.
මේ දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක
මෝඩකමට බෙහෙත් නැහැනේ. අර උගත් බුද්ධිමත් මිනිසුරුවල් අටපහසක් නැති දේශපාලඥයෝ ළඟ දණින් වැටෙන හැටි දැක්කා නේද? ඒ වගේම CID තනතුරු තානාන්තර ලාභ ප්‍රයෝජන සඳහා කොයිතරම් පහත් වැඩ කරනවද කියලා කමාන.
එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් මේ මාලේකම් අකිල විරාජ් කාර්යවසම් මේ සම්බන්ධව අදහස් දක්වමින් කිව්වා රංජන් රාමනායක මන්ත්‍රීවරයාට යම් පියවරක් ගැනීමේ ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධව පක්ෂය පැත්තෙන්
රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ හඬපට පිළිබඳ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න තීරීම් කාර්ක සභාවක් දාන්න කවුරු හෝ වැරද්දක් කරලා තියෙනවා නම් නීතියට පිටින් කටයුතු කරලා තියෙනවා නම් බලපෑම් කරලා තියෙනවා නම් අධිකරණ පද්ධතිය වල තරාතිරම නොබලා අවශ්‍ය දඬුවම් දෙන්න කියන එක අපි කියනවා. ඒ සඳහා විධිමත් විනය පරීක්ෂණ පක්ෂයක් විදිහට අපි මේ වෙනකොට කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා හද නැත්නම් හෙට වෙනකොට. අපි කියනවා රජයට මේ හඬපට දවස ගන්න එළියට දාලා ජනතාව මෝහණය කරන්න නම් හදන්න එපා. මේ සම්බන්ධයෙන් රජයට වගකීමක් තියෙනවා විමර්ශනයක් කරලා ඊට අවශ්‍ය දඬුවම් දෙන එක. ජනතාව තීරණය කරන්න ඕනේ කවුද සිටිය යුතු දේශපාලඥයෝ. වගකීමකින් කටයුතු කරන මිනිසුන් මහජන නියෝජිතයන් වශයෙන් පැමිණිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.
එතකොට mantri රංජන් රාමනායකටත් ඔහුගේ පාර්ශවයෙන් යම් කිසිව අදහසක් තියෙනවා මේ සම්බන්ධව?
අමිරිහානි පොලිසිය විසින් ඇවිල්ලා වට කරලා මගේ ගෙදර තිබුණු මගේ පෞද්ගලික දුරකථනය, CD පට, hard disk අරන් ගියා. මේවා සීල් කළේ එදා රෑ. පහවදා, ඒ කියන්නේ පස්වෙනිදා පොලිසිය අත්අඩංගුවට ගත්තායයි කියන හඬපට සේරම රිලීස් වෙන්න ගත්තා. ඉතින් ඒක නඩු බාණ්ඩ. දැන් මේව කොහොමද එළියට යන්නේ? ඒ ගැන අගතියටපත් වූ පාර්ශවයක් හැටියට මම අද ඇවිල්ලා ඒකට මෝසමක් දාලා ඉදිරිපත් වුණා.
වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැසුණා. එතනදී මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මේ සිදුවීම සම්බන්ධව යම් කතාබහක් ඇති වුණාද? එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග, ඉදිරි දැන් මහමැතිවරණයක් වෙනවා, පක්ෂ නායකත්වයේ සම්බන්ධව යම් ගැටලුවක් තියෙනවා, මේ සම්බන්ධව වුණු කතාබහ මොනවාද මේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී?
දැන් මුලින්ම දේශපාලන ක්ෂේත්‍රයේ වගේම ජනතාවත් ඇතැම් විදිහට ලොකු ව්‍යාකූලතාවයකට පත් කරපු රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සම්බන්ධයෙන් කාරණේ තමයි වැඩි වශයෙන් මුලදී මේ රැස්වීමේදී අවධානය යොමු වෙලා තියෙන්නේ. දැන් රංජන්ගේ ප්‍රශ්නේ අපි පරිස්සමින් කළමනාකරණය කරන්න ඕන දේශපාලනඥයෙකුට පිටින් කෝල් වෙනවා. ඒ වගේම දේශපාලකයන් රජයේ ඉහළ ඉඳලා පහළටම අයට ඇමතුම් ලබා දෙනවා. දැන් මෙතනදී අවශ්‍ය වෙන්නේ අනවශ්‍ය දේවලුත් සමාජගත වීම. ඒ හින්දා මේ ගැන බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන කියලා ලක්ෂ්මන් කිරියල්ල හිටපු අමතිවරයා යම් සඳහන් කිරීමක් මේ රැස්වීමේදී කරලා තියෙනවා. අග්‍රමැතිවරයාත් ඊට මැදිහත් වෙලා ඌ කියලා තියෙනවා. හිටපුව අග්‍රමැතිවරයා මැදිහත් වෙලා කියලා තියෙනවා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා ගැන තීන්දුවක් ගන්න කියලා හැමෝම කියනවා. ඒ ගැන පක්ෂයක් විදිහට අවධානය යොමු කරන්න වෙනවා කියලා ඔහුත් සඳහන් කරලා තියෙනවා. මේක දිගුවක් ලෙස වෙන්න ඕන. දැන් ඊයේ දින වෙන විට අපිට වාර්තා වුණා ලබන දහස් වෙනිද පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී මේ සම්බන්ධයෙන් තීරණයක් අරගනී කියලා. කොහොමුණත් ආණ්ඩුවක් විදිහට අධිකරණයේ පොලිසිය මාධ්‍ය නිදහස 2015ට කලින් තිබුණට වඩා තැනකට අරන් ඇවිල්ලා තිනවා. ඒ මේ ආණ්ඩුව ආපු ගමන් මග ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්ුත් ආර්ථික වශයෙන්ුත් මේ ගමන් මගට යම් ප්‍රශ්න ආවා. ඒ නිසා රංජන්ගේ හඬපට එළියට දාලා මේ සියලු ප්‍රශ්න අමතක කරන්න ආණ්ඩුවට උත්සාහ කරන්නේ දෙදෙන්න හොඳ නැහැ කියලා හිටපු ඇමති චම්පිකා ප්‍රේමදාසත් මේ පාර්ලිමේන්තු කණ්ඩායමේදී අදහස් දක්වලා තිබුණා. අලවතුවල මන්ත්‍රීවරයාත් ඊට මැදිහත් වෙලා තිබුණා. ඔහු කියලා තිබුණා ආණ්ඩුව පැත්තෙන් මේ රංජන්ගේ තෝරාගත්තු හඬපට විතරයි එළියට දාන්නේ. එක්කෝ මේ සෙල්ලම නවත්තන්න ඕන නැත්නම් ඔක්කොම හඬපට එළියට දාන්න ඕන. එතකොට හඬපට ගැන කෑ ගහන බොහෝ දෙනෙකුගේ රෙදි ගැලවෙනවා කියලා ආරංචියකුත් තියෙනවා කියලා මේ සියලු වතුර මන්ත්‍රීවරයා සඳහන් කරලා තිබුණා. ඉතින් මේ සියලු හඬපට කථානායකවරයා බහර අරගෙන විනිවිදව නීතිමය ගන්න පුළුවන් නීතිමය පියවර ගන්න පුළුවන් තැන් ගැන අවධානය යොමු කරලා ඒ ගැන ක්‍රියාමාර්ග ගන්න එක තමයි හොඳම දේ කියලා හිටපු අගමැතිවරයාත් සඳහන් කරලා තිබුණා. ඉතින් මේ ඔක්කොම අස්සේ ආණ්ඩුව ඇවිල්ලා දීපු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරුව බඩු මිල වැඩි වෙලා මෙහෙම තියෙන වෙලාවක මේක එම නැත්නම් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටි ඉදිරියට දාලා ඒවා වහගන්න සූදානමකුත් පේන්න තියෙනවා කියලා ලක්ෂ්මන් කිරියාගේ හිටපු අගමැතිවරයා සඳහන් කරලා තිබෙනවා. ඉතින් පක්ෂයක් විදිහට අපි මොකද්ද මේ ගැන ගන්න තීන්දුව කියලා තමයි බොහෝ දෙනෙක් අහලා තිබුණේ. එතකොට නායකයා ජාතනායකයා කියලා තියෙන්නේ හැමෝම මේ ගැන තීන්දුවකට ගන්න තීරණයක්ට එළඹෙන්න වෙනවා. මේක කල් දාන්න බෑ. සජිත් කරු ඇතුළු නායකයෝ ගැන අවධානයක් දක්වන්න මේ රැස්වීමදී සිද්ධ වෙනවා කියලා එතනින් කතාව යම් ආකාරයකින් මාරු කරලා පක්ෂ නායකත්වය තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් එකනි ඉඳලා තමයි පක්ෂ නායකත්ව සම්බන්ධ කාරණේ ඉදිරියට පක්ෂයේ සාකච්ඡා වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු පත්‍රිකා ඩායමේදී වැඩි වශයෙන් දෘෂ්‍ය අවධානය යොමු වෙලා තිබුණේ මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සම්බන්ධයෙන් කාරණයට. ඒක පාර්ලිමේන්තු කණ්ඩායමේ නෙමෙයි මුළු ලංකාවේම අවධානය වේලවිට යොමු වෙලා තියෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක එක්තරා විදිහකින් විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. අද එළියට එන්නේ කාගේ හඬපටේද, හෙට එළියට එන්නේ කාගේ හඬපටේද කියලා පුද්ගලව ඇඟිලි ගැනගෙන පුළු පුලා බලා ඉන්න තැනකට ඇවිල්ලා තියෙනවා.
හොඳයි මනෝජ්, අර මේ ඔබ සඳහන් කරපු ආකාරයට මේ සාකච්ඡාවෙන් පස්සේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මන්ත්‍රී මුජිබිර් රහ්මාන් මේ සම්බන්ධව යම් හෙළිදරව් කිරීමක් සිදු කළා මේ ආකාරයට.
මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස දෙක කාලයක් වගේ එනවා. මොවුන් ලබා දීපු සියලු පොරොන්දු කඩවුණු පොරොන්දු බවට දවස ගානේ පත් වෙන හින්දා අද රංජන් රාමනායකගේ රෙකෝඩ් වලින් ඒ ලබා ගන්න ආස්වාදයේ පමණයි මොවුන්ට ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. රංජන් රාමනායක ඇමතිතුමා ඒවා පටිගත කිරීම කරපු එක හරි කියන එක මම පිළිගන්නෙත් නෑ. ඒක වැරදි දෙයක්. පක්ෂයේ පැත්තෙන් මම හිතන්නේ මේ වෙනකොට මිටුකුත් පත් කරලා තියෙනවා. ඉදිරියේදී ඔහු සම්බන්ධව යම් තීන්දුවක් ගන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා.
ඔව්, දැන් අර කිව්ව විදිහට මේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී දැන් පක්ෂ නායකත්වය සම්බන්ධව යම් කතා බහකට එළඹුණා කිව්වනේ. එතනදී මොනවද සිදු වෙලා තියෙන විශේෂතා, විශේෂිත කතා බහ?
ඔව්, නායකත්වයේ සම්බන්ධ කාරණේ සාකච්ඡා කරන්න තමයි පෞද්ගලික ප්‍රාස්පරින්ද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේ අත තමයි හඬපට සම්බන්ධ ප්‍රශ්නේ ඇදිලා වේ. එක් අය අතර කණ්ඩායම් අතර මේ කණ්ඩායම් රැස්වීමේදී වාද විවාද සංවාද ඇති වෙලා තියෙනවා. අපි කිහිපයක් ගැන අවධානය යොමු කරවමින් නවීන් දිසානායක මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහත්මිය හම්බන්තොට පරාජය වුණා කියලා කියන කතා බහක් මේ කණ්ඩායමට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකට සජිත් පාර්ශ්වයේ රෙහි වෙලා තියෙනවා. මේ ද්වේෂ සාගත විදිහට හම්බන්තොට පරාජය ගැන කතා කරන්න උත්සාහ කරපු නවීන් දිසානායක මන්ත්‍රීවරයාට යම් ආකාරයකින් දොස් පවරලා තියෙනවා. ඊට පස්සේ ඔහු යම් තාක් දුරට නිහඬ වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ අතරේ වජිරාභය වර්ධන මන්ත්‍රීවරයායි සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අතරත් යම් බහින් බස් වීමක් සිද්ධ වුණා කියලා ආරංචි වෙනවා. වජිරාභය වර්ධන මන්ත්‍රීවරයා කියලා තියෙනවා රයිල් වික්‍රමසිංහ මහත්මයා එළවන්න උත්සාහ ගන්න අය මතක තබා ගන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි සිරිමා බණ්ඩාරනායක මැතිගේ දිගටම පක්ෂ නායකත්වයේ ඉන්නකොට පරාජය වෙමින් යනකොට ඒ පක්ෂයට ගැටලුවක් වුණේ. නමුත් අපිට අද අවශ්‍ය වෙලා තියෙන්නේ හොඳ සිංහල බෞද්ධ නායකයෙක් කියලා. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒකට පිළිතුරු දීලා තියෙනවා. ඔහු කියලා තියෙනවා මං සිංහල බෞද්ධ නායකයෙක් නෙමෙයි කියලා කියන්නේ කොහොමද? බොරු කියන්න එපා. ඔයාලා කරලා තියෙන වැඩ ගැන අපි කතා කරන්නේ. අනිත් පැත්තට අපි තොරතුරු දුන්නේ කවුද? එතකොට කතා කරනකොට දුරකථන ඕෆ් කරගෙන සියලු තොරතුරු දුන්නේ කොහොමද? අපි ඒව නොදන්නවා නෙමෙයි. මේ කතා කරන කාරණා කොහොමත් අනිත් පැත්තට යනවාද කියලා තමන් දන්නේ නැහැ වගේ අදහසක් සයිත් ප්‍රේමදාස මැතිතුමාත් මේ සංවාදයේදී කියලා තියෙනවා. ඉතින් මේකට අනිත් මන්ත්‍රීවරුනුත් මහා හඬින් හිනා වෙලා මේ තම තමන්ගේ දුරකථන ප්‍රැසින් ශාලාවෙන් එළියට ගිහිල්ලා තිබ්බොත් තමයි හොඳ වගේ අදහසකුත් එතන ඇවිල්ලා තියෙනවා. කොමනක් රයිල් වික්‍රමසිංහ මැතිතුමා මෙතනදී සඳහන් කරලා තියෙන්නේ කරු ජයසූරිය මැතිතුමාගේ නායකත්වයත් අරගෙන නායකයෙක් විදිහට සිංහල බෞද්ධ ඡන්ද පදනම ලබා ගන්න උත්සාහ කරන ඕන කරු ජයසූරිය මැතිතුමාවත් එතන නායකත්වයට අරගෙන පක්ෂ නායකත්වයේ තමන් ඉන්නවා. තමන් එළියට එන්නේ නැතුව පක්ෂ නායකය විදිහට තමන් කටයුතු කරනවා. ඡන්දය මෙහෙවන්න සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කරගන්න කරු ජයසූරිය මැතිතුමාව පාවිච්චි කරනවා. සයිත් ප්‍රේමදාස මැතිතුමාව අගමැති අපේක්ෂකයා විදිහට දානවා වගේ අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට කණ්ඩායම එකඟ වෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. අනිත් කාරණේ තමයි කරු ජයසූරිය මැතිතුමාට සරත් ෆොන්සේක මැතිතුමත් යම් ආකාරයකින් අභියෝග කරලා තියෙනවා. සරත් ෆොන්සේක මැතිතුමා කියලා තියෙන්නේ තමන් අභියෝග කරනවා පුළුවන් නම් කරු ජයසූරිය මහත්මයාට තමන් එක්ක ගම්පහින් තරග කරලා දිනන පෙන්වන්න කියලා එහෙම අභියෝගයකුත් සරත් ෆොන්සේක මැතිතුමා කරලා තියෙනවා. රවින්ද්‍ර සමරවීර මැතිතුමා මෙතනදී ඉදිරිපත් වෙලා තියෙනවා. ඕ කියලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18ක් එක්ක පක්ෂයෙන් ගිහිල්ලා පක්ෂය නැති කරා එහෙම කෙනෙකුට නායකත්වය දෙන්න පුළුවන්ද කියන අදහස රවින්ද්‍ර සමරවීර මන්ත්‍රීවරයා මතු කරලා තියෙනවා. මේ සරම ඔළුවෙන් ගලවන්න හදපු අයත් ඒ කාලේ හිටියා. එවැනි දේත් මේ සංවාදය තුළට ඇවිල්ලා තියෙනවා. ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාත් කියලා තියෙනවා මෙහෙම බල බල ඉඳලා හරියන්නේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදීව පක්ෂ නායකය පත් කරගන්න ඕන කියලා. ඉතින් බැලුවා පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එක දුරට සංවාද ගොඩක් බවට පත් වෙලා තියෙනවා. මේකේ මූලිකවම උත්සාහ කරලා තියෙන්නේ කරු ජයසූරිය මැතිතුමාව නායකයෙක් විදිහට අරගෙන ඉන්න, ඔහුව සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කරගන්න තැනින් ඉදිරියට මැතිවරණ පිටියට අරගෙන යන්න, රයිල් ක්‍රමසිංහ මැතිතුමා නායකයෙක් විදිහටම ඉගෙන කටයුතු කරන්න, සයිත් ප්‍රේමදාස මැතිතුමාව අගමැති අපේක්ෂකයා විදිහට පත් කරන්න. සයිත් ප්‍රේමදාස පාර්ශවයේ උත්සාහය වෙලා තිබුණේ අගමැති අපේක්ෂකත්වය තමන් බාරගන්නේ නැහැ, පක්ෂ නායකත්වයෙන් ලැබුණොත් කියන අදහස ඉඳලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි ඒ මන්ත්‍රී කණ්ඩායම තර්ක කරලා තියෙන්නේ, වාද කරලා තියෙන්නේ. ඉතින් මේක විසඳුමක් නැතුව නිම වෙච්ච රැස්වීමක් බවට පත් වෙලා තියෙනවා. ලබන බ්‍රහස්පතින්ද මේ සතිය බ්‍රහස්පතින්ද රැස් වෙලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නයි උත්සාහ කරන්නේ. බොහෝ දුරට නායකත්ව ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වේවි කියලා ඇතැම් මන්ත්‍රීවරු මේ බ්‍රහස්පතින්ද බලාපොරොත්තු දල්වගෙන ඉන්නවා.
දැන් පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් ටිකක් විශේෂිත සිදුවීමක් සිදු වෙලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඩාලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැත්තුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක රැස්වීම. මේ රැස්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ හදිසි කඩාපාත් වීම නිසා යම් කලබගෑනියක් එතන සිදු වුණා කියලා අපිට වාර්තා වන්නේ. ඒ සිදුවීමත් ඒ සිදුවීමෙන් පස්සේ මොකක්ද මේ වෙනකොට මේ ආසන සංවිධායක තනතුරු සම්බන්ධයෙන් අපිට වාර්තාවන තොරතුරුත් කියලා ඔබෙන් සවිස්තරාත්මකව විස්තර මීළඟට දැනගන්න කැමති.
ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පහුගිය අඟහරුවාදා ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සූදානම් කරලා තිබුණා. ඒ ඉදිරි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අලුත් අවුරුද්දේ පැවැත්වෙන පළමු රැස්වීම නිසා කැවුම් කිරිබත් සංග්‍රහයකුත් සූදානම් කරලා තිබුණා කියලා එය ආරංචි වෙන්නේ. රැස්වීම ආරම්භ වෙන්න තිබුණේ උදේ 9ට. ඉතින් එහෙනම් ඊට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාලේ කම්බරය විදියට බෑසිරි ජයසේකර, සන්දානේ මාලේ කම්බු විදියට මහින්ද අමරවීර මේ වගේ කණ්ඩායම ඇවිල්ලා කල් වේලා ඇතිව පළමු මහලේ රැඳිලා යම් ආකාරයකින් ආගිය තොරතුරු කතා බහ කරමින් තමයි ඉඳලා තියෙන්නේ. සංවිධායක රැස්වීම සූදානම් කරලා තිබුණේ මේ ගොඩනැගිල්ල පස්වෙනි මහලේ ශ්‍රවණාගාරේ උදේ 9 කිට්ටුවේදී. සංවිධායකයන් බොහෝ දෙනෙක් ඇවිල්ලා සීට්වල එහෙම වාඩි වෙලා බලන් ඉඳලා තිබුණේ පක්ෂ සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එනකම්. නමුත් හදිසියේම අමුත්‍තියක් තව පිරිසක් එක්ක කවුරුත් අපේක්ෂා නොකරපු විදිහට මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. ඒ තමයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය. කොහොමුණත් පහුගිය ජනාධිපතිවරණ සමයේ එජාපේ අපේක්ෂකයා වුණු සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය දෙන්න එජාප වේදිකාවට ගොඩ වෙච්ච සංවිධායකයන් කීප දෙනෙකුත් එක්ක තමයි ඇවිල්ලා තිබුණේ. චන්ද්‍රිකා මැතිනියට රැස්වීමට එන්න ආරාධනයකුත් කරලා තිබුණා නෑ. කොමුණත් පක්ෂ මූලස්ථානයට එතුමිය ආවට පස්සේ යම් ආකාරයකින් මෙතන රැස්වලා හිටපු ආසන සංවිධායකවරු යම් ආකාරයකින් විරෝධතා දක්වලා තියෙනවා. ඇතැම් කාරණා ජනාධිපතිවරණය සහාය නොදී සිටින්න කාරණා පිළිබඳව ඇයට දොස් පවරමින් කෑකෝ ගහලා තියෙනවා. කොමුණත් මේ එල්ල වෙච්ච කිසි දෙයක් බාධාවක් හැටියට හිතන්නේ නැතුව එතුමිය රැස්වීම ශාලාවේ ආසනයකට වෙලා වාඩි වෙලා ඉඳලා තියෙනවා. ඒ අතරේ මේ අය ආසන සංවිධායකවරු කෑ ගැහුවා කියලායි වාර්තා වෙන්නේ. සජිත් උදව් කරලා පක්ෂයේ තීරණයට පිටුපාලා ගිහිල්ලා මේ වෙලාවේ මේ රැස්වීමත් විනාශ කරන්න ආවද කියලා මේ සංවිධායකවරු කෑ ගහලා තියෙනවා. කොහොමද තමන් අත්නගල්ලේ සංවිධායකවරිය නිසා තමන් මේ රැස්වීමට ආවා කියමින් ඇය ශාලාවේ වාඩි වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ අතරේ පක්ෂ මහලේකම්වරුන් කණ්ඩායම වෛද්‍යපාල සිරිසේන මැතිතුමාව දැනුවත් කරලා තියෙනවා මෙහෙම තත්ත්වයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අවසාන වශයෙන් වෛද්‍යපාල සිරිසේන මැතිතුමා මේ ස්ථානයට එන්නේ නැහැ. ආසන සංවිධායකවරු කීප දෙනෙක් තමන්ගේ නිවසට එවන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව වෛද්‍යපාල සිරිසේන මැතිතුමා ඇවිල්ලා නැහැ. ඔහුත් කියලා තියෙන්නේ ටික වෙලාවක් ඉඳලා චන්ද්‍රිකා මැතිණිය නැගිටලා යයි කියලා. ඒ විදිහටම රැස්වීම ආරම්භ නොවනවත් එක්කම ටික වෙලාවක් මේ ශාලාවේ රැස් වෙලා ඉඳලා ඇය ගිහිල්ලා තියෙනවා. මේ රැස්වීමක් ඩාලි පාරදී පැවැත්විලා නැහැ. කීප දෙනෙක් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ නිවසට ගිහිල්ලා සාකච්ඡා කරායි කියලා තමයි අවසානයේ ආරංචි වෙන්නේ.
අපිට තොරතුරු වාර්තා වෙනවා පසුගිය ආණ්ඩු සමයේදී එවක විපක්ෂය, ඒ කියන්නේ වත්මන් ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අයට සිදුණු දේශපාලන පළිගැනීම් සොයාබැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කළා කියලා. කවුද පත් කළා ඉන්නේ මේ වෙනකොට, එහි ක්‍රියාකාරීත්වය කොහොමද, සිදුවන්නට නියමිත කියන කාරණාවත් ඔබෙන් දැනගන්න කැමති.
ඔව්, දැන් විවිධ කාරණා නිසා දේශපාලන පළිගැනීම් වලට ලක් වුණු රාජ්‍ය සේවකව ගැන සොයා බලන්න තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙන්නේ. ඒකේ සභාපතිවරයා විදිහට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පාලි අබේරත්න පත් කරලා තිබෙනවා. අභියාචනාධිකරණ විශ්‍රාමික විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක එක සාමාජිකයේ, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ අනික් සාමාජිකයා. ඉතින් 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා 2019 නොවැම්බර් 16 වෙනිදා දක්වා මේ මැතිවරණ කාල පරිච්ඡේදය ඇතුළේ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නත් හමුදාවල පොලිස් සේවයේ සාමාජිකයේ මේ අයට සිද්ධ වෙලා තියෙනවා කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන්න තමයි මේ කොමිසම පත් කරලා තියෙන්නේ. මාස 6ක් ඇතුළත වාර්තාවක් සපයන්න කොමිසමට පවරලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරයාගේ නියමේ පරිදි මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් පසුගිය සතියේ නිකුත් කරලා තිබුණා දිරුක්ෂි.
දැන් අපිට මතකයි ඔය පසුගිය කාලවකවානුව පසුගිය ආණ්ඩු සමය කියද්දී මේ ප්‍රසිද්ධ කාරණා කිහිපයක් තිබුණා. එකක් තමයි ඔය දිනසීයේ වැඩ පිළිවෙල. දැන් දිනසීයට ඒ පත්තුණු ආණ්ඩුව මොනවද කළේ කියන කාරණාව සම්බන්ධයෙන් එවක ප්‍රමුඛයෙන් කතා බහ කළා. එක ප්‍රමුඛ මාතෘකාවක් බවටත් පත් වෙලා තිබුණා. තාමත් ඒ පිළිබඳවත් කතා බහ කරනවා. දැන් වත්මන් ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාත් දැන් බලයට පත් වෙලා දින 50ක් ගෙවිලා ගිහිල්ලා, කියන්නේ දින 100න් අඩක් ගෙවිලා ගිහිල්ලා, මේ දින 50ක කාලය තුලදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයේ අලුත් තීන්දුව తీරන එතකොට සිදු කරපු වෙනස්කම් සම්බන්ධවත් යම් කතා බහක් තිබුණා. ඒ පිළිබඳව මොනවද අපිට වාර්තා කරන්න පුළුවන් වෙන්නේ ඔබට මනෝජ්?
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා දින 50ක් පව කරලා. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ සංවර්ධන සංග්‍රහයේයි ලෝක ඉල්ලුමට ගැලපෙන විදිහට සමබර කායක් ඇති කරන්නත් ජනාධිපතිවරයා මේ දින 50 ඇතුලේ තීරණ ගණනාවක් ක්‍රියාත්මක කරපු බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් මගින් මාධ්‍යයට දැනුම් දීලා තිබුණා. ඒ අනුව පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කරන්න, උසස් පෙළ සමත් වෙච්ච සියලු සිසුන්ට සරසවි වරම් ලබා දෙන්න, උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ නැති තරුණ තරුණියන්ගේ ඉංග්‍රීසි භාෂාව තොරතුරු තාක්ෂණය වගේ සුහුරු තාක්ෂණ වේදීන් ලෙස වුණ පුහුණු කරන්න, ඒත් එක්කම අඩු ආදායම් ලාභී පවුල්වල තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් ලබා දීලා කාර්ය සාධක බලකායක් පිහිටුවන්න, හෙද හෝ ගුරු පුහුණුව ලබන අයට උපාධියක් ලබා ගැනීම දක්වා අවස්ථා විවෘත කරන්න, ජාතික ආරක්ෂක විද්‍යායතනයක් පිහිටුවලා ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ පෙළේ පාඨමාලා සකස් කරන්න, මේ වගේ කාරණා වෙනුවෙන් අවස්ථා ලබා දීලා තියෙනවා. ඒත් එක්කම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත් කරද්දී විද්‍යාත් කමිටුවක නිර්දේශ ලබා ගත්ත එක, ඒත් එක්කම කාර්යක්‍රම සහ ඵලදායීව රාජ්‍ය සේවය විධිමත්ව පවත්වා ගන්න සංශෝධන සිද්ධ කිරීම, ඒත් එක්කම රාජ්‍ය සේවයේ දූෂණ වංචා නාස්තිය අවම කරන්න ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පූර්ණ විවිධ භාවයෙන් සිද්ධ කරන්න උපදෙස් දීම, රාජ්‍ය ආයතනවල අනවශ්‍ය උත්සව නතර කරන්න උපදෙස් දීම, ඒත් එක්කම දේශීය කර්මාන්ත නගා සිටුවලා ශ්‍රී ලංකාවේ අනන්‍ය මත කොට නැගෙන ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා ජනාධිපතිවරයා ගත්තු උත්සාහයන් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව දේශීය කෘෂි කර්මාන්තේ නගා සිටුවන්නයි ශ්‍රී ලංකාවේ අනන්‍ය මත කොට නැගෙන ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කරන්නයි කරපු පෙළඹවීම් මග පෙන්වීම් එකම රුපියල් මිලියන 300ට නොවැඩි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් ලබාගෙන තියෙන ණය ආපසු අය කරගන්න යාමේදී අපේට තියලා තියෙන දේපළ වෙන්දේසි කිරීම පිටවන්න ඒත් එක්කම සරුංගල් වෙසක් කූඩු වැනි නිෂ්පාදන විදේශිකයන්ගේ නානායනය කිරීම නියාමනය කරන්න ඉදිකිරීම ක්ෂේත්‍රයේ අනුද්‍රව්‍ය මිල පාලනය කරන අදහසින් වැලිපත් මැටි ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ තිබෙන බලපත්‍ර ක්‍රමය අහෝසි කරන්න ක්‍රියා කිරීම ඒත් එක්කම තිරිඟු පිටියේ ඒකාධිකාරියෙන් බිඳලා තවත් ආනයන කරුවන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීම ගම්මිලිස් කුරුඳු ඇතුළු සුළු අපලයන බොග ආනයනය කිරීම නතර කිරීම මේවැනි කාරණා පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කරලා තියෙනවා. ඒත් එක්කම පළමු වරට නිවසක් මිලදී ගන්න කෙනෙකුට සහන පොලියක් සහිතව දිගු කාලීන ණය ලබා දෙන්න නිවාස සුළු ව්‍යාපාර සඳහා කෙරෙන නීති කිරීම වලට සැලසුම් එක දිනකදී අනුමත කරන්න වගේම බලු සංශෝධන කරන්න. ඉතින් මෙවැනි කාරණා රාශියක් පිළිබඳව අවධානය යොමු කරලා තිබුණා. ඒව සියල්ල ගැනත් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් මට්ටමින් තියෙන ආයෝජන අවස්ථා හඳුනාගෙන රජය ඒවට අවසර දීලා විදේශී ආයෝජන ආකර්ෂණය කරගන්න එම්සීසී ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කරලා නිර්දේශ ලබා දෙන්න විද්වත් කමිටුවක් පත් කිරීම රටට එරෙහි රාජ්‍ය නෝන සංවිධාන 10%කට වැඩි සංඛ්‍යාවක් නියාමනය කරන්න පියවර ගැනීම මෙවැනි කාරණා ගැන අවධානය යොමු කරලා තිබුණා. මේ දින 50 ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරපු තීන්දුව తీරන කාරණා පිළිබඳව සලකා බලද්දී.
හොඳයි, එහෙමනම් මේ සතිය වෙනකොට ගොනුවන ප්‍රමුඛ පෙළේ කාරණා ඔවැනි වූ කාරණා පසුගිය සතියේදී ශ්‍රී ලංකාව තුළ සිදුවුණු විශේෂයෙන්ම දේශපාලනික පාර්ශ්වයෙන් සිදුවුණු කාරණා තොරතුරු විග්‍රහයට මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව මනෝජ් ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ලබන සතිය සඳුදා තවත් අලුත් තොරතුරු සමගින් අපි හමු වෙමු. ආයිබෝවන්.
බොහොම සතුටින් ඉන්නවා. ආයිබෝවන්.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, SBS සිංහල Facebook පිටුව follow කරන්න.